ඔබදන්න SBS සිංහල වැඩසහන නිරන්තරයෙන්ම විශේෂම ඔස්ට්‍රලියාවේ වාසය කරන ඔබට ඔස්ට්‍රලියාවට වැදගත්වෙච්ච සහ ඔස්ට්‍රලියාවේ අවධානය යොමු කෙරෙන විවිධාකාරය සෞඛ්‍ය ගැට්ටු සෞඛ්‍ය කාරණා පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරනවා කියලා. මේ මාසය ගෙවිගෙනෙන මාසය මාර්තු මාසය නම් කරලා තියෙන්නේ අපස්මාර රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය විදිහට. එනිසාම අපි හිතුවා අදවසේදී අපේ වැඩසටහනින් මේ අපස්මාර රෝගය පිළිබඳව සාකච්ඡා කරන්නට. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතාව. අයිබෝන් සුබෝදසනක් වෛද්‍යතුමනි.
අයිබෝන් මදුර, අයිබෝන් සහ සුබෝදසනක් ඔබට අපේ හිතවත් අසන්නන් සියලු දෙනාටම.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම පැහැදිලි කරගමු මොකක්ද මේ අපස්මාර රෝගය කියන්නේ කියලා.
මදුර, ඔබ ඉතා වැදගත් ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ. මම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා අපි විනාඩියක් විතර කතා කරලා ඉමු මොකක්ද මේ මිනිස් මොළය කියලා කියන්නේ, මොනවද මිනිස් මොළයට හානි කරන රෝග කියලා. දැන් මිනිස් මොළය කියලා කියන්නේ අපේ සිරුරේ තියෙන ඉතාමත්ම අසිරිමත්ම ඉන්ද්‍රිය. දැන් මේ මොළය ඇතුළට අපි ගියොත් එහෙම මිනිස් මොළය ඇතුළේ තියෙන ඉතාමත්ම සංකීර්ණ පරිගණකයක්, ජෛව විද්‍යාත්මක ජෛවීමය පරිගණකයක්. මේ පරිගණකයේ ඇතුලේ අපි විශ්වාස කරන හැටියට බිලියන 80කට විතර කිට්ටුව විදුලි කම්බි තියෙනවා. ඒ විදුලි කම්බි හරහා තමයි මේ ඔක්කොම ගනුදෙනු ටික සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් ඇරෙයිද, මම මේ කතාව කියනකොට මදුර මේ වචන ටික ඇනලයිස් කරගෙන හරියට ඔළුවට දාගන්නේ ඒ අපි දෙන්නගෙම මොළේ ඇතුලේ සිද්ධ වෙන විදුලි ධාරාවල ප්‍රතිඵලයක් හැටියට. මේ බිලියන 80ක් පමණ වෙච්ච විදුලි කම්බි වලට අමතරව මේ විදුලි කම්බි අතරේ සංනිවේදනය වෙන්නේ රසායනික ද්‍රව්‍ය හරහා. ඒ රසායනික ද්‍රව්‍ය වෙන හරහා වෙන සංනිවේදනය වෙන තැන් ට්‍රිලියන 10ක් 15ක් විතර තියෙනවා කියලා විශ්වාස කරනවා, දැනට විශ්වාස කරන හැටියට. එතකොට මේ හැම එකම වෙන්නේ විද්‍යුත්මය වශයෙන් කියලා අපි දැන් කිව්වා. දැන් ඔබ ඇහුවා මගෙන් අපස්මාරය කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබටත් මටත් දැනට අපස්මාර රෝග තත්ත්වය නැති නිසා අපේ මොළේ ඇතුළත මේ විදුලි කම්බි ඇතුළත සිද්ධ වෙන විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි ඒකට කියනවා සාමාන්‍ය විද්‍යුත් ක්‍රියාකාරීත්වය කියලා. දැන් අපි දෙන්නගෙන් කෙනෙකුට අපස්මාරය හැදුනොත් එහෙම අපිට මේ විදිහට කතා කරන්න සම්භාවිත බැරි වෙයි. සමහරට කතා කරන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් අර විද්‍යුත් ක්‍රියාකාරීත්වය 500 ගුණයකින් විතර එකපාරට වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ විද්‍යුත් ක්‍රියාකාරීත්වය වැඩි වෙන තැනේ හැටියට විවිධාකාර රෝග ලක්ෂණ ඇති වෙනවා. දැන් උදාහරණයක් ඇරෙට අපි හිතමු මට දෙමේ කතා කර ඉන්න ගමන් එකපාරටම මගේ මොළයේ වම් අත පැත්තේ කපණය හා සම්බන්ධ කොටසේ විදුලි ක්‍රියාකාරීත්වය එකපාරටම වැඩි වුණා කියලා හිතමුකෝ. 200 ගුණයකින් හරි, 300 ගුණයකින් හරි, 400 ගුණයකින් හරි, 500 ගුණයකින් හරි එහෙම වුණා නම් මගේ කතාවේ පිට වෙන වචනවල ස්වභාවය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහි තේරුමක් නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එකම දේ නතර නතර කියවෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කතාව සම්පූර්ණයෙන්ම නතර වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව ඒ හා සම්බන්ධ මගේ දකුණු අත හෝ කකුල පාලනය කොටස් තියෙන නම් ඒවා දරදඬු වෙලා ගැහෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ විදුලි ක්‍රියාකාරීත්වය මොලේ අනික් කොටස් හැම තැනකම ගිහිලා මුළු ඇඟම ගැහෙන්න ඉඩ තියෙනවා. මට මෙතනම මලමුත්‍රා පිට වෙන්න ඉඩ තියෙනවා. මගේ දිව හැපෙන්න ඉඩ තියෙනවා. මගේ කටෙන් නහයෙන් සෙම දාන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට විදුලි ක්‍රියාකාරීත්වය වෙනකොට වෙන මොකුත් දැනෙන්නේ නැහැ. නිකන් එකපාරටම මම නිකන් මෙතන නෑ වගේ හැඟීමක් තියෙනවා. උදාහරණයක් විදිහට මම දැන් මදුරත් එක්ක කතා කරලා හිටියට විනාඩි 5ක් විතර ගියාට පස්සේ මට හිතේ මම මොකද්ද කරේ කියලා මම දන්නේ නැහැ කියලා වගේ හැඟීමක් ඉඳිට තියෙනවා. ඒ විදිහට ඒ අර විදුලි ක්‍රියාකාරීත්වය වැඩිපුර සිද්ධ වෙන තැනේ හැටියට ඒ රෝග ලක්ෂණ වෙනස් වෙනවා. අපි රෝගියෙකුට අපස්මාරය කියනවා කියලා කියන්නේ වරින් වර මේ විදිහට අසාමාන්‍ය ලෙස වැඩිපුර විද්‍යුත්මය ක්‍රියාකාරීත්වයක් ඇති වෙලා එවැනි රෝග ලක්ෂණ නිතර නිතර ඇති වෙනවා නම් අපි ඒකට කියනවා අපස්මාර රෝගය කියලා. මේක ඇත්තටම අන්තර්ජාතික අපස්මාර සංගමයේ විසින් ලොකු පොතකට ලියන්න පුළුවන් විදිහට ප්‍රභේද කරලා තියෙනවා. එක එක විදිහට සමහර ලාට ලංකාවේ මිනිස්සු වල ඇති පුංචි අපස්මාරය, මහා අපස්මාරය මේ ඔක්කොම එක එක අපස්මාර ප්‍රභේද හැටියට තමයි ගැනීමේ ඒ වර්ගීකරණය කරලා තියෙනවා. අවුරුදු දෙකෙන් තුනෙන් ඇතුළත ආයි වෙනස් වෙවි තමයි යන්නේ. මේ රෝගයටම තමයි මම හිතන්නේ සමහර ලංකාවේ පළාත්වල මීමැස්මර රෝගය කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් අපි මේකට පාවිච්චි කරන නම තමයි ඉපිලෙක්සි කියන එක. හැබැයි මේ ඉපිලෙක්සි කියන එක ලොකු කුඩයක්. ඒ කියන්නේ කුඩේ ඇස්සේ එක එක ප්‍රභේද තියෙනවා.
ඔව්, අපි ඊළඟට පොඩ්ඩක් පැහැදිලි කරගමු වෛද්‍යතුමනේ මොනවද මේ රෝග ලක්ෂණ කියලා.
සමහර කෙනෙක් ඉන්න පුළුවන් මොලේ පිටිපස්ස පැත්තේ විතරක් මේ විදිහට විදුලි ක්‍රියාකාරීත්වය අඩපණුනේ. එතකොට ඒගොල්ලන්ගේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ දත කටපුට්ටු වෙලා සෙම ගිහිල්ලා කටිුණහයෙන් අසපය දරදඬු වෙලා ගිහිලා නෙවෙයි. ඒගොල්ලන්ගේ සම්පූර්ණ අපස්මාර රෝගයේ තත්ත්වයේ තියෙන්නේ ඒගොල්ලන්ට පෙනෙන දේවල් මත. එකපාරටම නිකන් දිගින් දිගට කලාමෙදිරි ලියනවා වගේ පේන්න පටන් ගනී. එහෙම නැත්නම් කළු කොටු, රතු කොටු, දුඹුරු කොටු ඒ වගේ පේන්න පටන් ගනී. ඒකට හේතුව ඒ මොලේ පිටිපස්ස පැත්තේ තමයි අපේ පෙනීම සඳහා සම්බන්ධ වෙන විදුලි ක්‍රියාකාරීත්වයන් බහුල වශයෙන් තියෙන්නේ. ඊට අමතරව සමහර කෙනෙකුට අපස්මාර රෝගය හැදෙන්න පුළුවන් දැන් කිසිම හේතුවක් නැතුව නිකන් අමුතු ගඳක් දැනෙන්න පටන් ගන්නවා. ගඳක් වෙන දෙයක් නැතුව මොකක් හරි කර වෙන දෙයක් හරි, එහෙම නැත්නම් පිච්චෙන දෙයක් හරි, එහෙම නැත්නම් රොස් වෙන දෙයක් හරි, එහෙම නැත්නම් වෙනත් මොකක් හරි සුවඳ ද්‍රව්‍යයක් හරි, ඒක වරින් වර තමන්ට දැනෙනවා. නමුත් එහෙම එකක් දැනෙන දෙයක් නැහැ කියලා තමන් දන්නවා. ඒක කලාතුරකින් අපස්මාර රෝගී ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට කතාවේ වෙනස්කමක් වෙන්න පුළුවන්. හුඟක් අඳුරගන්න තියෙන එක හොඳ දෙයක් තමයි අපස්මාර රෝගයේ නිතර නිතර හැදෙන රෝගයක් නිසා එකම දේ නතර නිතර 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 වෙන්න පටන් ගන්නවා. නමුත් දැන් මේක අහන් ඉන්නකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ මට හරියට මතක නැහැ මං අර අතුර තිබ්බ කොතනද කියලා, මට මේක හැමදාම වෙනවා, එහෙම නැත්නම් මම අර අතනින් බිමට වැටුණාට පස්සේ මට හරියට තරහ යනවා, ඒක නිතර නිතර වෙනවා, මේක අපස්මාරයක් දන්නේ මං කියන්නේ ඒක එහෙම අපස්මාරය කියලා කලබල වෙන්න හොඳ නැහැ. නමුත් විදුලි ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසා එකම රෝග ලක්ෂණය නිතර නිතර හට ගන්නවා නම් බොහෝ දුරට ඒක අපස්මාර රෝගයේ තත්ත්වෙ වෙන්න තියෙන ඉඩකඩ වැඩි.
වෛද්‍යතුමනි, මේ සඳහා බලපාන හේතු සාධක මොනවද කියලා කෙටි සඳහනක් කළොත්?
ප්‍රධාන වශයෙන් අපිට හේතු ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හුඟක් අපස්මාර රෝගයන් වලට හේතු දැනට අලුතෙන් හොයාගෙන තියෙන හැටියට ජානමය හේතු හැටියට තමයි පිළිලා ගිහිල්ලා තියෙන්නේ. උදාහරණයක් හැටියට අපි ඉපදෙනකොටම අපේ ප්‍රවේණීය තත්ත්වයෙන් හැදිලා තියෙන තත්ත්වයේ හැටියට අර විදුලි ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන ව්‍යුහාත්මක වෙනස්කම් එක ස්නායු හැදිලා තියෙන්න පුළුවන්. ඒක නිසා කෙනෙකුට අපස්මාරය හැදෙන්න ඉඩ තියෙනවා. දැන් මේකෙන් අදහස් කරන්න හොඳ නැහැ තාත්තට අපස්මාරය තිබුණා, අම්මට අපස්මාරය තිබුණා, ඒ නිසා දුවට පුතාට දෙන්නටම අපස්මාරය තියෙයි. එහෙම මේ ප්‍රවේණීමේ තත්ත්වයක් නෙවෙයි මම මේ කියන්නේ. එහෙම නැතුව සමහර වෙලාවට එහෙම පවුලේ රෝග තත්ත්වයක් නැතුව වුණත් කෙනෙකුට අපස්මාර රෝගයේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඒ තමන්ගේ ජානමය මට්ටමින් වෙන වෙනස්කම් වල ප්‍රතිඵලයක් හැටියට. ඒ කියන්නේ තමන්ගේ ජානවලින්ම තමන්ගේ මොළයේ ස්නායු හැදිලා තියෙන්නේ අර විදිහට ඒ ස්නායු ක්‍රියාකාරීත්වය ඉතා ඉක්මනින් වැඩි වෙන්න පුළුවන් ගානකට එන්න. ඊට අමතරව හැබැයි දැන් අපි හිතමු එක එක රටවල් ගත්තාම, දැන් උදාහරණයකට ඉන්දියාව වගේ රටවල්, එහෙම නැත්නම් සමහර ලතින් ඇමරිකානු රටවල් වගේ ගත්තාම ඒ රටවල අපස්මාරය ඇතිවෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ මොලේ ඇතුළට ගිහිල්ලා ඉන්න එක එක්තරා පරපෝෂිත සතුගේ කොටස් සහ ඒ කොටස් වලට මිනිස් සිරුරෙන් ඇතිවෙන ප්‍රදාහාත්මක ක්‍රියාකාරීත්වයන් නිසා ඇතිවෙන රසායනික සහ විදුලි ක්‍රියාකාරීත්වයන්ගේ වෙනස්කමක් හැටියට අපස්මාර රෝග තත්ත්වය ඇති වෙනවා. හැබැයි ඒ රෝග තත්ත්වයේ වැඩිපුරම ලෙඩ්ඩු එකතු වෙලා තියෙන මගේ රෝහලේ 18ක් මට මතක හැටියට ඒ ඔක්කොම වෙන රටවලින් සංක්‍රමණය වෙච්ච අය නිසා මේ රටේ ආපු අය නෙවෙයි. නමුත් මම කීප අනික් රටවල හිම නෙවෙයි, බිලියන ගාණක් ඒ රෝග තත්ත්වය නිසා අපස්මාරයෙන් පීඩා විඳිනවා. ඊට අමතරව දැන් මේ මොළයට සිද්ධ වෙන අනතුරු නිසා, එහෙම නැත්නම් වයසට ගියාම අංශභාග රෝගය, එහෙම නැත්නම් මොළයේ ඇති වෙන පිළිකා, එවැනි තත්ත්වයන් නිසාත් අපස්මාර රෝග තත්ත්වයන් හටගන්න සිද්ධ තියෙනවා.
අපි කතා බහ කරමින් පසු වන්නේ අපස්මාර රෝගය පිළිබඳවයි. මන්ද මේ ගෙවිගෙන යන මාර්තු මාසයේ නම් කරලා තියෙන්නේ අපස්මාර රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික මාසය විදිහට ඔස්ට්‍රේලියාව තුළ. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගෙන සිටිනවා මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය, මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිස්ස විජේරත්න මහතාව. වෛද්‍යතුමනි, අපි ඊළඟට පොඩ්ඩක් දැනගන්න කැමතියි මේ අපස්මාර රෝගයට ප්‍රතිකාර තිබෙනවද කියලා.
මේකේ මේ ඉතාම වැදගත් දෙයක් අපි කතා නොකරපු දෙයක් තියෙනවා මේ මදුර අපස්මාර රෝගයේ තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි මේක හරි බහුල රෝග තත්ත්වයක්. ලංකාවේ මට මතක හැකියි මට තුගන්නපු මහාචාර්ය නිමාසේ නායක තමයි මේ ගැන ප්‍රධාන පරිශන කරේ බහුල වශයෙන්. ඔහු කරපු පරිශනයේ තරම් හොඳ පරිශනයක් මම හිතන්නේ ඔස්ට්‍රේලියාවත් කරලා නැහැ අපස්මාර රෝගය පිළිබඳ සංඛ්‍යාලේඛන ගනුදෙනු කරන්න. ලංකාවේ මට මතක හැකියි ඔහුගේ පරිශන වලින් පේනුනේ රෝගීන් 100කට එකක් හෝ දෙකක් ප්‍රමාණයකට අපස්මාර රෝගය තියෙනවා කියලා. ඊට සම්බන්ධ ප්‍රමාණයක් තමයි ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ. දාල වශයෙන් ගත්තාම ඔස්ට්‍රේලියාවේ ඉන්න අපස්මාර රෝගීන්ගේ සංඛ්‍යාව මම හිතන්නේ 250,000 කතර වගේ චිට් වෙනවා කියලා තමයි දැනට විශ්වාස කරන්නේ. මෙතනදී අනිත් කාරණේ තමයි කියන්න ඕන අපස්මාර රෝගය ගැන හරියට මිත්‍යා විශ්වාසය තියෙනවා මිනිස්සුන්ගේ. ඒ නිසා අපි මේක කතා කරන එක තවත් වැදගත්. අපස්මාර රෝගය 70%කටම විතර වගේ ඉතාම හොඳින් මෙල්ල කරගන්න පුළුවන් ඇත්තටම බොහෝ අපස්මාර රෝගයන්. ඒ කියන්නේ අපස්මාර රෝගයට අදාළ වෙන ප්‍රශ්න තිබුණට අපස්මාර රෝගයෙන් පෙළිච්ච ඉතාම දක්ෂ මිනිස්සුන්දලා තියෙනවා. අගතක් ක්‍රිස්ටි වගේ අය, පියදෝර් දොස්තර්ස්කි වගේ අය, එතකොට වැංගෝ වගේ ආර්ටිස්ලා මේ අය මේ එපිලෙක්සි අපස්මාර රෝගයෙන් පීඩා වෙන රෝගීන්. නමුත් ඒගොල්ලෝ හොඳ දේවල් ලෝකෙට කරලා තියෙනවා. එතකොට ජෝන්ටි රෝඩ්ස්, වගේ ක්‍රිකට් ක්‍රීඩකයෝ අපි දන්නවා මේ රෝගෙන් ඒගොල්ලන්ට කලබලයක් වුණේ නැහැ. මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ රෝගය තිබුණා කියලා කලබල වෙන්න හොඳ නැහැ. මේ රෝගීට හොඳට ඖෂධ අරගෙන මෙල්ල කරන්න පුළුවන් මට්ටම 70% විතර තියෙනවා. 30%කට විතර හැබැයි මේ තත්ත්වය එච්චර වාසනාවන්ත නැහැ. මේ රෝගීන්ට අපිට ඖෂධ සමහර වෙලාවට 3-4ක් පාවිච්චි කරන්න ඕනේ. 3-4ක් පාවිච්චි කරත් අපිට ෆිට් එක හැදෙන එක සම්පූර්ණයෙන්ම මෙල්ල කරන්න බැහැ. සමහර රෝගීන්ට ඖෂධමය වශයෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්. සමහර රෝගීන්ට ශල්‍ය වෛද්‍යමය හැටියට ප්‍රතිකාර කරන්න පුළුවන්. සමහර රෝගීන්ට මේ දෙක එකතු කරලා ප්‍රතිකාර කරන්න පුළුවන්. ඊට අමතරව අපස්මාර රෝගීන්ට අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මං ඉස්සෙල්ලා කියන්නේ මිනිස් මොළේ නිසා තමයි අපේ හැම හැඟීමක්ම හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ රෝගීන්ට විෂාදය එහෙම නැත්නම් කාන්සාව වගේ තත්ත්වයන් වැඩිපුර හටගන්න ඉඩ තියෙනවා කියන එක අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැහැ. මං හිතන්නේ සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙකුට දැන් තේරෙනවා එහෙම දේවල් හැදෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් ඒව ගැනත් අපි බලලා ඒවට ප්‍රතිකාර කරන්න ඕන.
අපි සාකච්ඡා කළේ අද දවසේදී අපස්මාර රෝගය පිළිබඳවයි. මොකද මේ ගෙවිගෙන යන මාර්තු මාසය ඔස්ට්‍රේලියාව තුර නම් කරලා තියෙනවා අපස්මාර රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික මාසය විදිහට. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිස්ස විජේරත්න මහතාව. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා උතුමාට මේ අදහස් අපිත් සමඟ බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.